මීළඟට ගරු සරත් කුමාසි රත්නායක ගරු මන්ත්‍රීතුමා ඊට පෙතම කුමාරි රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය මූලාසනට පැමිණෙනවා.
ස්තුතියි ගරු කුමාරසිරි රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි, 2023 වර්ෂයට අදාළව ගරු මුදල් අමාත්‍ය වගේම අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ප්‍රකාශය පිළිබඳව විවාදය පැවැත්වෙන මේ දින කීපය තුළ අද දවසේ ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරනවා. රට ඉතාමත්ම ආර්ථිකමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයක තියෙන මොහොතක අපි පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහටත් රටේ ජනතාවත් සුබසාධන අයවැයක් අපේක්ෂා කළත් එවැනි අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වාතාවරණයක් රට තුළ නැති බව අපි සියලු දෙනාම පිළිගත යුතුයි. මේ තියෙන අන්තර්ගතය පිළිබඳව විපක්ෂයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමල්ලා බොහෝ දේවල් ප්‍රකාශ කරද්දී අපි දැක්කේ පසුගිය කාලය තුළ මේ රටේ පාලකීන් විදිහට නැත්නම් මේ රට පාලනය කරන්නේ අය කිසිම අවස්ථාවක සම්බන්ධ වුණේ නැති අය හැටියට තමයි ඒ අය කතා කරනවා අපි දැක්කේ. ඒ වගේම අද මේ පවතින ආර්ථික අර්බුදයේ සියලු වගකීම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේම පසුගිය වසර දෙක තුළ මේ රට පාලනය කර අපේ ආණ්ඩුව නැත්තම් අතිගරු ජනාධිපතිතුමා විසින් 2009 බලයට පත් වෙලා එතුමා පිහිටුවා ගත්ත ආණ්ඩුව විසින් මේ සියලු වගකීම් නැත්තම් මේ සියල්ලටම වගකිය යුතුයි කියන කාරණා තමයි විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අපට අහන්න ලැබුණේ. අපි පසුගිය කාලය තුළ මේ රටේ තිබුණ ඇතිවුණු වසංගත තත්ත්වය නිසා රටට ලැබෙන්නට තිබුණ ඩොලර් ප්‍රමාණය හරියටම ලබා ගන්න අපට පුළුවන් කමක් ලැබුණේ නැහැ. එදා ගෝලීය වසංගතයක් විදිහට පැතිරුණ කොරෝනා වසංගත තත්ත්වය නිසා සංචාරීන්ගේ පැමිණීම අඩුවීමත් එක්ක විශාල විනිමය අර්බුදයක් රට තුළ ඇති වුණා. ඒ වගේම විදේශීය රටවල සේවය කළ අපේ රටේ සම බලකාය විශාල ප්‍රමාණයක් නැවත රටට පැමිණීමත් එක්ක අපට ලැබුණ විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් අඩු වුණා. ඒකම අපේ ආණ්ඩුව බලයට පත් වෙලා ආයෝජකීන් මේ රටේ නව ආයෝජන ඇති කරයි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් නව ආයෝජන වලට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, අපනයන කර්මාන්ත කඩාවැටීම නිසා විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට ලැබෙනවා. ඇඟලුම් කර්මාන්තය අඩපණ වීම නිසා ඒ අපනයන කළ හැකි ප්‍රමාණය අඩුවීමත් එක්ක රටට විශාල ආර්ථිකමය වශයෙන් බලපෑමක් ඇති වුණා. ඒ නිසාම අපි බලාපොරොත්තු වුණ විදේශ විනිමය ප්‍රමාණය ඒ කාලය තුළ උපයා ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, 2019 වර්ෂයේ අපි ආණ්ඩුවක් විදියට ගත්ත යම් වැරදි තීරණ නිසා මූල්‍ය කළමනාකරණය තුළ තිබුණා වූ යම් අඩුපාඩු සහ වැරදි නිසා රටට විශාල ආදායමක් අහිමි වුණා. 2019 දක්වා රට තුළ තිබුණ බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා බදු සහන ලබා දුන්නේ මේ රටේ ජනතාවට සහන ලබා දීමේ අපේක්ෂාවෙන් වුණත් ඒ සහන ලබාගත් ව්‍යාපාරිකයින් නැත්තම් කර්මාන්තකරුවන් ඔවුන්ගේ වාසිය ලබා ගත්තා පමණයි ජනතාවට එහි සහන ලබා දෙන්න කටයුතු කළේ නැහැ. ආණ්ඩුව බලාපොරොත්තු වුණ ඉලක්කයන්ට බලාපොරොත්තු වුණ සහන ජනතාවට ලබා දෙන්න කටයුතු නොකිරීම තුළ අපි හදයක් විදියට දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ වගේම මූලාසනිකරු මන්ත්‍රීතුමියනි, අපිට තවත් වැරදිච්ච තැනක් තමයි රසායනික පොහොර භාවිතය තහනම් කිරීම. 1960 දශකයේ අපේ රටේ ආරම්භ වුණු හරිත විප්ලවයත් එක්ක රටේ ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි වුණා. ලෝක ආහාර නිෂ්පාදනය සීතු ලෙස එනකොට වැඩි වෙමින් තිබුණා. 100%ට 250%කට ආසන්න නිෂ්පාදනයක් එක්ක ලෝකයේ පුරාම ආහාර අතිරික්තයක් ඇති වෙනකොට අපේ රටේත් එදා මේ හරිත විප්ලවයත් එක්ක රටේ ආහාර අවශ්‍යතාවය වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබුණා. එහිදී ඒ කාලය තුළ මේ රටට පොහොර විශාල වශයෙන් ගෙන්වන්න පටන් ගත්තා. ඉතින් පොහොර භාවිතයට, රසායනික පොහොර භාවිතයට අපේ ගොවියා එදා සිට වැඩි වශයෙන් හුරු වුණා. ඉතින් එක්වරම පොහොර භාවිතයෙන් ඉවත් වීමට ගත්ත තීරණයත් එක්ක නිෂ්පාදනය අඩු වෙලා අපි බලාපොරොත්තු වුණ කෘෂි නිෂ්පාදන ඒ ප්‍රමාණවලින් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ. අපිට මතකයි 2015 අවුරුද්ද වෙනකොට සහල් අතිරික්තයක් තිබුණා. එදා සහල් ගබඩා කරන්න ගබඩා පහසුකම් මදි වෙලා මත්තල ගුවන් තොටුපළේ පවා සහල් වී ගබඩා කරන්න කටයුතු කළා කියන කාරණය අපට තවම මතකයි. ඉතින් එවැනි තත්ත්වයක් තුළ වී නිෂ්පාදනය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහළට ගියා. 30%ක 50%ක අතර ප්‍රමාණයේ අඩුවක් නැත්තම් අඩුවීමක් වී නිෂ්පාදනය තුළ අපට දකින්න තිබුණා. ඒ වගේම එළවලු සහ අනිකුත් භෝග වර්ග වගා කරන ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන වෙනදා ඒ අස්වැන්න ලබාගත් ප්‍රමාණයෙන් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසාම ඇතැම් ගොවීන් ඒ කෘෂිකර්මාන්තයෙන් බොහෝ එළවලු වගාවෙන් ඉවත් වුණා. කොණ්ඩාගල දිස්ත්‍රික්කයේ තනමල්ලි වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මහා පරිමාණයේ එළවලු වගා කළ ගොවීන් විශාල ප්‍රමාණයක් ගොවිතැනින් ඉවත් වුණේ රසායනික පෝරසාක් විනාශක වලින් ඉවත් වෙන්න සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා මේ තත්ත්වයත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරා. ඒ නිසා මේ පවතිනා වූ අර්බුදයට එයත් හේතුවක් වුණා කියන කාරණය මේ මොහොතේ සඳහන් කරන්නට ඕනි. ඒකම ගරු මන්ත්‍රීතුමියනි, මේ මොහොත වෙනකොටත් මාස්ක් අන්නේ ගොවිතැන් කටයුතු ගොවින් ආරම්භ කරලා තියෙනවා. මූලිකව යෙදිය යුතු මඩ පොහොර නැත්තම් TSP සම්පූර්ණයෙන්ම අද ආනයනය නතර වෙලා ඒ මූලික පොහොර අවශ්‍යතාවය අද ජනතාව ගොවි ජනතාව අත්හැරලා තියෙනවා. ඒ වගේම යූරියා පොහොර ලබා දීම කිලෝ ප්‍රමාණයකට සීමා වුණා. මේ වෙනකොට එය කරු කෘෂිකර්ම ඇමතිතුමාගේ මැදිහත් වීම තුළ වාරි පෝෂිත කුඹුරු සඳහා හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් 157කුත්, ඒ වගේම වර්ෂාපෝෂිත කුඹුරු සඳහා කිලෝග්‍රෑම් 122කුත් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. නමුත් දැන් තියෙන ගැටලුව මේ අවස්ථාවේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ඒ නිසි පරිදි පොහොර ලැබිලා නැහැ. ඒ නිසා අද ගොවීන් කුඹුරු වලට වී වපුරලා අවසන් කරලා තියෙනවා. නියමිත දිනයට පොහොර යොදන්න අවස්ථාව නැති වුණොත් අපි බලාපොරොත්තු වන අස්වැන්න ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පොහොර අවශ්‍යතාවය හරියාකාරව අඛණ්ඩව ගොවීන්ට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා නම් ගොවිතැනින් ජීවත් වෙන ජනතාවට ඒ අස්වැන්න හරියට නියමිත පරිදි වෙනදා වගේම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එදා 2015 වගේම සහල් අතිරික්තයක් දක්වා වී අතිරික්තයක් දක්වා අපිට යන්න පුළුවන්කම ලැබේ. අද දවසේ අද වෙනකොට රටේ විශාල ආර්ථික අර්බුදයක් එක්ක අමාත්‍යාංශවලට, දෙපාර්තමේන්තුවලට, ඒ වගේම අනිකුත් රජයේ ආයතනවලට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. කොහොම වුණත් අපිට පුළුවන්කම තියෙනවා නම් මේ වෙන් කරන මුදල් වලින් යම් ප්‍රමාණයක් තවත් සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට විශේෂයෙන් මේ පොහොර වැඩසටහනට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා නම් වසර දෙකක් වෙනි කාලයක් තුළදී අපට එදා තිබුණ තැනට නැත්නම් ඒ වී නිෂ්පාදනයට එළවලු ඇතුළු අනිකුත් භෝග වර්ග නිෂ්පාදනයේදී එදා මීට පෙර රසායනික පොහොර භාවිතා කරපු කාලය තුළ ලබාගත් අස්වැන්න අපට නැවත ලබා ගන්න පුළුවන්කම තියෙන කියලා විශ්වාස කරනවා. හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා මුදලක් බෙන් කරලා ඒ ප්‍රමාණය වැඩි කරලා දෙන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, මේ ආර්ථික අර්බුදය වසර 74ක් මේ රට පාලනය කරපු කාලය තුළ හිටපු පාලකීන් මේට වග කියන්න ඕනි කියලා බොහෝ දෙනා කතා කරනවා. නමුත් මම දකින්නේ මම මගේ පෞද්ගලික මතය 1977 බලයට පත් වුණ ජී.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මෙතුමාගේ ආණ්ඩුව එදා තිබුණු රටේ තිබුණ සංවෘත ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා රටට අඳුන්ලා දුන්න නව ආර්ථික ප්‍රතිපත්තියක් ඒ විවෘත ආර්ථිකය. රටේ ආර්ථිකය ලෝකයට විවෘත කරාට පස්සේ රටට අවශ්‍ය සහ අනවශ්‍ය සියලු දේ මේ රටට ආනයනය කරා. ඒ නිසාම දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු බොහෝ දේ රටට ආනයනය කිරීමත් එක්ක දේශීය කර්මාන්ත එදා කඩාගෙන වැටුණා. දේශීය නිෂ්පාදන වලට පිට රටින් ආනයනය කරන දේවල් එක්ක ඒ මහණ්ඩත් එක්ක තරඟ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා දේශීය කර්මාන්තවල නිෂ්පාදන ජනතාව අතරට ගෙන යද්දී ඒවා මිලදී ගන්න ජනතාව පෙළඹුණේ ඉතාමත්ම අඩුවේ. ඒ නිසා දේශීය කර්මාන්ත පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතු වුණා. දේශීය කර්මාන්ත විඳවැටීමත් එක්ක එදා ඒ තිබුණ ආණ්ඩුව මේ දේශීය කර්මාන්ත පෞද්ගලීකරණය කරා. මේ පෞද්ගලීකරණය කිරීම තුළ කෙටි කාලයක් මේවා පවත්වාගෙන ගියා. නමුත් ඒ තරඟකාරීව ආනයන භාණ්ඩත් එක්ක තරඟ කරන්න නොහැකි තත්ත්වයන් තුළ ඒ කර්මාන්ත සම්පූර්ණයෙන් බැහැලා ගියා. අන්තිමට ඇතැම් කර්මාන්ත මට මතකයි මොණරාගල දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්තයේ ඉතා හොඳ දියුණුවක් තිබුණු යුගයක ආරම්භ කරපු සමහර ව්‍යාපෘති අසාර්ථක වෙන්නේ රෙදිපිලි ආනයනය කිරීමත් එක්ක. තමයි ඒ අංගවල පිහිකම්මල අපි දන්නවා රට අවශ්‍ය රෙදි නිෂ්පාදනය කරා. නමුත් ඒවා එකින් එක වැහිලා යන්න පටන් ගත්තේ මේ ආනයනික රෙදිපිලි නිසා. නිසා ඒ ආකාරයට ඒවා බිඳ වැටුණා. අපි 1977 පස්සේ දළදේශීය නිෂ්පාදනයට වඩා වැඩියෙන් ණය ලබා ගන්න යොමුනේ 1977 පස්සේ. 1975 වෙනකොට මේ රටේ තිබුණේ වෙළඳසේෂයේ ධනාගයක්. නමුත් 77 පස්සේ 100% ඉක්මවා යන ණය ප්‍රමාණයක් ලබා ගන්න ඒවකට පැවති ආණ්ඩුව කටයුතු කරා. ඉන්පසුව දිගින් දිගට මේ ප්‍රමාණය වැඩි වුණා මිස ඒක අඩු කරන්න කිසිම ආණ්ඩුවකට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් අදත් මේ පෞද්ගලීකරණය පිළිබඳව සාකච්ඡා වෙනවා ගරු මුලස්සනේ මන්ත්‍රීතුමියනි. පෞද්ගලීකරණය ගැන කතා කරනවා. අපි සියලුම පක්ෂ විපක්ෂ හැමෝම කතා කරනවා පාර්ලිමේන්තුවට කර්මාන්ත පෞද්ගලීකරණය කිරීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. අද ලාභ ලබන
කර්මාන්ත මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. මිනිත්තු දෙකක කාලයක් ඔබතුමාට තියෙනවා.
ලාභ ලබන කර්මාන්තත් පෞද්ගලීකරණය කරන්න සූදානමක් තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. ඉතින් ඒ පෞද්ගලීකරණය ලාභ ලබන කර්මාන්ත පෞද්ගලීකරණය කිරීමට අපි විරුද්ධයි. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, පැල්ලත්ත සහ සෙවණගල කියන සීනි සමාගම් මට මතකයි 2002 අවුරුද්දේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට ලබා දුන්නා. ඒ නිසා අදත් ඒ පෞද්ගලික එදා ඒ සීනි සමාගම් මිලදී ගත්ත ව්‍යාපාරිකයා මේ වෙනකොට දේශපාලනික වශයෙන් උත් එදා ඒ තිබුණ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් විදිහට අදත් මේ මොහොතේ ජනතාවට සැකයක් තියෙනවා. පැල්වත්ත ආශ්‍රිතව කටයුතු කරන සේවකයින්ට නැවත මේ පැල්වත්ත සහ සෙවණගල සීනි සමාගම් නැවත පෞද්ගලීකරණය කරයි කියලා. නමුත් එතනදී අද මේ මොහොත වෙනකොට පැල්වත්ත සහ සෙවණගල ලාභ ලබන ආයතන දෙකක් බවට පත් ආයතන දෙකක් විදිහට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා එවැනි ඒ ලයිස්ුවට ඒ පෞද්ගලීකරණ ලේඛනයට ඇතුළත් වෙලා තියෙනවනේ ඉවත් කරන්න කටයුතු කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එදා ඒ පෞද්ගලීකරණය කරපු වෙලාවේ උපවගාවේ විශාල පිටසක් ඇත් වුණා. එතනෝල් නිෂ්පාදනයේ ප්‍රමුඛතාවය දුන්නා. ඒ නිසා ඒ කර්මාන්ත දෙකම විශාල පාඩු ලබන තත්ත්වයකට දාපත් වුණා. ඒ නිසා ඒ ගැනත් විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ගරු මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි, අද ඒ වගේම දේශීය නිෂ්පාදන ගැන නොසලකා අදටත් රට තුළ නිපදවිය හැකි බොහෝ දේවල් ආනයනය කරනවා. විශේෂයෙන්ම ස්වාභාවික රබර් වගේම කෘතිම රබර් ආනයනය කිරීම නිසා දේශීය රබර් ගොවිය අසරණ වෙලා ඉන්නවා. මොණරාගල දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් රබර් වගා කරනවා. ඒ රබර් වගාකරුවන් අද දැඩි අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ගරු මන්ත්‍රීතුමනි, මට විනාඩියක් දෙන්න. මේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා දැනට අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්ති සංශෝධනය කරලා රබර් ගොවියාට සාධාරණ මිලක් ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා මම ගරු වෙවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු මුගලාසනේ මන්ත්‍රීතුමියනි, අද මේ අයවැය ශ්‍රේෂ්ඨ ගණනාවක් ආවරණය වෙන විදිහට යෝජනා රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දැනට තිබෙන පීඨ වලට අමතරව වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න අවශ්‍ය ප්‍රතිපාදනය කළා තියෙනවා අවසන් කරන මන්ත්‍රීතුමනි. ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාට ස්තුති පුද කරන ගමන් උල්ලස්සට විශ්වවිද්‍යාලයක් ලබා දෙන කටයුතු කළ නිමල් සිරිපාසිල් මැතිතුමාටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම තවත් යෝජනා රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාම එකතු වෙලා මේ පවතින ආ වූ තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුති.
ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මහතුමා, ඔබතුමාට මිනිත්තු 19ක කාලයක් තියෙනවා.
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමියනි, මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ හිතවත් කුමාරසිරි මන්ත්‍රීතුමායි කතාවෙන් පස්සේ මට කතා කිරීම අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. තමුන්නාසේ කතා කරේ GR ජයවර්ධන මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන. මා හිතන්නේ තමුන්නාසේගේ ජීවිතයේ සරදමක් මේ GR ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන එතුමාගේ බෑනා ජනාධිපති කරන්න තමුන්නාසේ ඡන්දය දීලා තියෙනවා. ඒ වගේම තමුන්නාසේ අයවැය කතාව කියවුවොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා තියෙන්නේ JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය නිසා මේ රට දියුණු වුණා. 1977 වෙනකොට මේ රට සහලින් ස්වයං පෝෂණය වෙලා තිබ්බේ නැහැ. මහවැලිය වගේ විශාල යෝජනා ක්‍රම නිසා තමයි මේ රට සහලින් ස්වයං පෝෂණය වෙන්නේ. රට අපි අපේ රට තේරව රබර් පොල් ආර්ථික අපනයන ආර්ථිකයෙන් හිටියේ. 77 වෙන විට කෘෂිකර්ම අපනයනයෙන් 80%ක් ගන්නකොට කර්මාන්ත අපනයනය 20%. ජයා ජයවර්ධන මහත්මයාගේ රජයේ එදා ප්‍රතිපත්ති නිසා තමයි අද කාර්මික අපනයනයේ 80%ක් වෙලා තියෙන්නේ. ඇඟලුම් කර්මාන්ත ශාලා මේ විදියට වැඩියම විදේශ විනිමය ලැබුණේ විදේශ රැකියා නිසා. මේ තමුන්නාන්සේම ඉල්ලා සිටිනවා අගය කරන්න. මොනරාගල දිස්ත්‍රික්කයේ 77 වෙනකොට 100-200ක් වැඩ කරන පොඩි කර්මාංශාලා තිබ්බේ. දැන් 8000ක් 10000ක් වැඩ කරන සීනි කර්මාංශාලා තුනක් හැදුවේ අපි කියලා අපි කියනවා. ඇඟලුම් කර්මාංශාලා 15කට වැඩිය තියෙනවා. අද 10000 15000ක් වැඩ කරනවා. මම හිතනවා අයවැය ගැන කතා කරමු. අපිට අයවැය ගැන කතා කරන්න වෙන්නේ ජනතාව අතිශය පීඩනයකට පත් වෙලා කන්න බොන්න නැතුව බඩු ටික ගන්න නැතුව තුන් වේල කාපු මිනිහා දෙවේලක් කාපු යුගයක කන යුගයක ජනතාව දරිද්‍රතාවයෙන් පෙරළ යුගයක 80%ක් උද්ධමනේ 80%ක් උද්ධමනේ මානව මේ තත්ත්වෙ මේ රට කවුද පත් කරේ 2017 ගැන කියනවා. 2019 වෙනකොට අපිට විදේශීය ණය 7-5ක්වත් හික කරලා තිබෙන්නේ නැහැ ගෙවන්න. රටේ ඕන තැනක බඩු තිබ්බා. ජනතාව පෝලිං වල හිටියේ නැහැ. ඩොලර් එක 175යි. ජනතාවගේ ආදායමට සරිලන විදියට බඩු මිල තිබ්බා. තමුන්නාසෙලා මේ රටේ ජනතාව 2019 පත් කරගත්ත මේ කාණ්ඩායම නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත් වුණේ. වංචාව හා දූෂණය, අද ලෝකේ වංචාව හා දූෂණය දර්ශකයේ ලංකාවේ ඉන්නේ ඉහළින් මේ අය නිසා. මෝඩ විදියට මදු කපහාරිය නිසා. කෘෂිකර්මාන්තයට රසායනික පෝර ආනයනය කරපු නිසා. මේක නිසා මේ අමනෝච්ච තීන්දුව නිසා තමයි මේ රට පත් වුණේ. අද මේ පාලකයෝ හිටපු කරපු වැරදි නිසා ජනතාව ඒකේ වන්දි ගෙවනවා. ජනතාව ජීවිතවලින් වන්දි කරා. ජනතාව අපි මේ රට අවුරුදු 10ක් පස්සට ගිහිල්ලා තියෙනවා. අපි අහනවා ඒ වැරදි කරන අත උස්සපු පිරිසම තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාද ජනාධිපති කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් පරණ පිනකටද කොහෙද ජනාධිපති වෙන්න අපි උත්සාහ කරා බැරි වුණා. මේ වගේ වෙලාවක ජනාධිපති වුණා. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අපි බලමු මේ ආයමේ මොනාද එතුමා කරලා තියෙන්නේ කියලා. එතුමා අපි අහනවා මන්ද පෝෂණය අඩු කරන්න රටක තියෙන වැදගත්ම පරම්පරා කාම්ප තමයි මේ රටේ දරුවෝ. එයාද මන්ද පෝෂණයෙන් පෙළනවා. රටේ දරුවන්ගෙන් 60% මන්ද පෝෂණය. මහනවා මේ අයවැයෙන් කියලා තියෙන්නේ අවුරුදු 5ට අඩු අය මන්ද පෝෂණයෙන් ගලව ගන්න කටයුතු කරන අය විතරයි. පාසලකට ගියොත් ළමයි කලන්තේ දාලා වැටෙනවා. මට ඊයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරේ කියනවා විශ්වවිද්‍යාලේ දේශනවලට එන ළමයි කලන්තේ දාලා වැටෙනවා. මේ රට මේ තත්ත්වයටපත් කරේ මේ අය. ඒ වගේම අපි මේ අයවැයෙන් බලන් හිටියා ජනතාවට සහන දෙයිද කියලා. මොනවාද ලැබුණ සහන? ජනාධිපතිතුමා එන්න ඉස්සලා බදු වැඩි කරා. ලෝකේ තියෙන බදු සීමාවේ ඉහළම 36%ක් ලක්ෂයට වැඩනා 6යි දස ලක්ෂයට වැඩනා 36%යි. මහනවා මේ බදු ජනතාවට ගෙවන්න පුළුවන්ද? අද ආදායම් මාර්ග නැති වෙලා අයවැයට ඉස්සලා බදු වැඩි කරා. අයවැය ඉදිරි කරාම පස්සේ සෙස් එක වැඩි කරා. මේ රටේ තියෙන බදු බඩු 637ක මිල වැඩි වෙනවා. මේක යටතේ සියල්ලම ඒ විතරක් නෙමෙයි සැලය ජල බිල දෙතුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. විදුලිය බිල දෙතුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. අපිට ආරංචි හෙට අනිද්දා වැට් එකයි සෙස් එකයි ජාතික වැට් එකයි සමාජ ආරක්ෂණ බද්දයි මේ දෙකම එක් අහු කළා. තවත් ලයිට් බිලයි වතුර බිලයි වැඩි කරනවා. බඩු බිලත් වැඩි වෙනවා. අයවැයෙන් කරන්න ඕන ජනතාවට කන්න ඉස්සර කන්න දෙන එක. අපි අහනවා තමුන්නාන්සලාගේ කතානායකතුම සභාපතිතුමියනි මේකට මොකද මේකෙන් තියෙන උත්තරේ? මේ රටේ කරපු අමනෝඥම තීන්දුව තමයි ස්වයං පෝෂණ වෙලා තිබ්බ සාල් වලින් රටක් රසායනික පෝර ආනයනය නවත්තපු නිසා. අපි දන්නවා හිටපු ජනාධිපති මේ උපදෙස් ගත්තේ දොස්තරවරයෙක්ගේ, රටම ප්‍රතික්‍රියා කරන දොස්තරවරයෙක්ගේ, මේකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් හිටියා එකේ. මම නම් ප්‍රකාශ කරන්න කැමති නෑ. මොනවාද උනේ අපේ හාල් නිෂ්පාදනය 55%කින් වැටුණා. පිටරටින් හාල් ගේන්න උනා. මහනවා මේ අයමෙන් නැවතමරක්කේ පෙර තිබ්බ තත්ත්වයට ගේන්න මොනවද කරලා තියෙන්නේ? කුඹුරු අක්කරයකට දෙන්නේ යූරියා කිලෝ 14ක් විතරයි. අපි දන්නවා ගොවිතැන් කරන ප්‍රදේශවල මන්ත්‍රීවරු විදියට මේකට ගහන්න ඕන කුඹරට මඩපෝර කාලෙකින් මඩපෝර දැකලා නැහැ. මේකට ගහන්න ඕන බණ්ඩි පෝර කරලට ඒවා තාම රට ඇවිල්ලා නැහැ. මහගෙන කෘෂිකර්ම ඇමතුමා කියන ලබන කන්නට දෙනවා. එහෙනම් මේ කන්නෙත් අස්වැන්න පාඩු වෙනවා. අද 15,000ට පෝර දෙන්නේ දෙන පෝරත්. අද කෘෂි රසායන නැහැ, වල්නාශක නැහැ. ඔබතුමිය ඉස්සලා කතා කරා වගේ කළු කඩෙන් ගන්නකොට 5 ගුණයක් 6 ගුණයක් ආණ්ඩු අපොහොසිලා තියෙනවා. කෘෂි රසායන තහනම ඉවත් කරත් ඒව ගොවියන්ට ලබලා දෙන්න. ඒ විතරක් නෙවෙයි ට්‍රැක්ටර් කුලිය වැඩි වෙලා. මම දන්නවා පහුගිය මහකන්නේ මෙවැනි සියලු දේ තියෙද්දී මහකන්නේ වීවික්ක රුපියල් 90ට 100ට කිලෝ එකක්. රජයට සම්බන්ධ වී මුදලාලා කීප දෙනෙක් වී පාලනය කරනවා. අපි අහනවා ජනාධිපතිතුමාගේ අතුරු අයව කතාව තියෙනවා මේ 2022. මේක පැහැදිලිව තියෙනවා මේ කන්නට හිගයකින් තොරව පෝර ලබලා දෙනවා. මානවා ජනාධිපතිතුමා මේක කියලා තියෙනවා ගොවියන්ගේ නයටි කපල දානවා. අපි ආන කොහේ ජනාධිපතිවරණයක් මෙක් කරලා තියෙන්නේ? ඒ විතරක් නෙවෙයි අප මොණරාගල දිස්ත්‍රික්කෙත් අනුරාධපුර දිස්ත්‍රික්කෙත් බඩඉරුඟු වැඩියෙන් වවන්නේ. ටොන් ලක්ෂ හතරහමාරක් ලංකාවට ඕන. අපි ලක්ෂ දෙකහමාරක් වවනෝ. පහුගිය කන්න තුනේම ගොවියන්ට මේක ආදායමක් ගන්න බැරි වුණා. පෝරයි බීජයි නැති නිසා අද රුපියල් 5000ට ගත්ත බීජ කිලෝ 5ක් අද ගන්න රුපියල් 20000ට. ඒකත් ගිහිලා හිටියේ වම් පැලවෙන්නේ. පෝර දුන්නේ කන්නේට පස්සේ මහනවා මෙහෙමද මේ රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න කටයුතු කරන්නේ? මේ රටේ මහනවා මේ ආර්ථික ප්‍රශ්නෙට උත්තරේ අපේ නිෂ්පාදනය වැඩි කරන්නේ. මම තමුන් කතා සභාපතිතුමියනි මහනවා ආණ්ඩුවෙන් මේ නිෂ්පාදනය වැඩි කරන්න මොකද්ද කරන වැඩපිළිවෙල? තාම මේකට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ විතරන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ මම එකක් කියන්න ඕන. මේ බඩඉරුඟාන ගොවීන්ගේ අක්කර දහස් ගානකක් අද රජයේ ඉන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න බලවත් පුජ්‍යලයේ හිතවතුන්ගේ හරක් දාලා තියෙනවා. මිනිස්සු බඩඉරුඟු වවන්නේ හරක් ටික තනකොළ ටික කනවා. බඩඉරුඟු වවන්න දෙන්නේ මෙහෙමයි ගොවියට සලකන්නේ. අද අපි දන්නවා බිත්තර කුකුල් මස් මිල අහස රුස නැගලා තියෙන්නේ මේ බඩඉරුඟු නිෂ්පාදනය නිසා. අද ලංකාවේ මම බිත්තර නිෂ්පාදකෙක් කතා කරා 40% බිත්තර නිෂ්පාදනය අඩු වෙලා මන්ද පෝෂණය තියෙන වෙලාවක මේවට උදව් කරන්න ඕන. අපිට ආරංචි වෙළඳැමතුමා හෙට අනිද්ද පිටරටින් බිත්තර ගේන්න යනවා කියලා. අපේ කාලේ මම කියන්න කැමති බිත්තර වලින් කුකුල් මස් වලින් ස්වයං පෝෂණය වෙලා තිබ්බේ. හෙක්ටයාර 120000ක් වවපු බඩඉරුඟු දැන් හෙක්ටයාර 40000ක් විතර බැහැලා. මහන්නේ තමුන්නාසලා කොහොමද මේ රට මේ ණය උගුලෙන් නිෂ්පාදනය වැඩි කරලා බේරගන්නේ? වී ගොවිතැන්න සැලැස්මක් නැහැ. බඩඉරුම් ගොවිතැන්න සැලැස්මක් නැහැ. එළවලු ගොවිතැන්න සැලැස්මක් නැහැ. දැන් තේවල ආදායම් භාගෙට භාගයක් බැහැලා. ඒකම අපි දන්නවා රබර් වගාව. අපි එදා පටන් ගත්තා මොණරාගල දිස්ත්‍රික්කේ. එදා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රබර් වගාව. අපේ දිස්ත්‍රික්කේ රබර් අක්කර 50000ක් විතර තියෙනවා. රත්නපුරේ තියෙනවා, කෑගල්ලේ තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කේ කොටසක් තියෙනවා. රබර් මිල නැග්ගා රුපියල් 700කට. කොහොමද මේ නැග්ගේ? ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා නෙවෙයි. ඩොලරයකට අපි දෙගුණයක් ගෙවනකොට රබර් මිල දෙගුණයක් වැඩි වුණා. මොනවාද කරේ මේ රටේ මේ ජනතාව මෙහෙම දුක් විඳිද්දි? මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් කාලයක් ඇමතිවරයෙක් විදිහට හිටියා කියන්නේ ලංකාවේ පළවෙනි පොහොසතා. එයාට ඕන සමාගම් වලට පිට රටින් රබර් කිරි ටොන් 120000ක් ගෙනල්ලා තියෙනවා. අද අපේ ගොවීන්ට රබර් ටික කිරි ටික විකුණ ගන්න විදියක් නැහැ. මහන්නේ මේ ආණ්ඩුවේ දේශපාලඥයෙක්, ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරයෙක්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් මේ විදියට කටයුතු කරනවා නම් ජනතාව අමාරුවේ දුප්පත්කමින් ආර්ථිකයෙන් පීඩා විඳින්දි රබර් කිරි ටික පිට රටින් ගේනවා නම් අද අපිට විකුණා ගන්න විදියක් නැහැ. විකුණා ගන්න විදියක් නැහැ. මහනවා ජනාධිපත්‍යමනි මේවයි පාලනය කරන්න ඕන. තවම අර පරණ ක්‍රමය, පරණ කොමිස් ගහපු විදියට, පරණ හොරගම් කරපු විදියට රබර් කිරි ටිකත් රටින් ගෙනල්ලා මේ රටේ ගොවියා නැති නාස්ති කරලා තියෙනවා. ගොවියා අමාරුවේ දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මන්ත්‍රීතුමියනි, අපි අහනවා බැලුවා මේ අයවේ කතාවේ. අපි දැක්ක අමාත්‍යංශ 10කට වියදමින් 90%ක් වෙන් කරලා තියෙනවා. අමාත්‍යංශ 20කට වියදමින් 10%ක් කවුරුලා තියෙනවා. කෘෂිකාර්මයට වියදම අඩු කරලා තියෙන හරි විදියට නම් කෘෂිකාර්මයට වැඩියෙන් වෙන් කරන්න ඕන. කෘෂිකාර්මයට නඳෙන්න අය සංඛ්‍යාලේඛන කෘෂිකාර්මයට තිබ්බේ වියදමින් ගිය අවුරුද්දේ බිලියන 138ක් වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ බිලියන 115යි වෙන් කරලා තියෙනවා. මෙහෙමයි මේ ආණ්ඩුව ගොවියට සලකන්නේ. හැබැයි රජයේ මන්ත්‍රීවරු ගමේන්න ප්‍රාදේ සභා මන්ත්‍රී කොන්ත්‍රාත් කරන මහාමාර්ගවලට සල්ලිග වන්න ඕන් නිසා මහාමාර්ගවල වෙනස ගියසරේ බිලියන තුන්සිය හතයි මේ සරේ බිලියන තුන්සිය ඇත්ත දෙකයි. ගොවිය ගැන බැලුවේ නෑ, දීවරය ගැන බැලුවේ නෑ, අන්තිමට බැලුවේ තමන්ගේ මන්ත්‍රීට ප්‍රාදේශ සභා මන්ත්‍රීට සාක්කුවට කොහොමද මුදල් ටික වැඩෙන්නේ කියලා. ඒක කොන්ත්‍රාත්කාරෝ, ඒ කොන්ත්‍රාත්කාරෝ ටික කොමිසරන් කොන්ත්‍රාත් දීලා තියෙනවා. ඒක නිසා ඒකට සල්ලි දෙන්න ඕන. මාන්නේ ගොවියගේ මේ මුදල් කැපීමට අපි විරුද්ධ වෙනවා. ගොවියට සහන ලබලා දෙන්න ඕන වෙලාවක්. කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂය කපලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ මං කියන්නේ කෑම වැඩි වෙච්ච ඒවට මුදල් දෙන්න ඕන. මාන මේ වෙලාවේ නැව් ගේන හෙලිකොප්ටර් ගේන යුදාවිද ගේන වෙලාවක් නෙමෙයි. බඩගින්න ඉන්න ජනතාවට කුසගින්න නිවාගන්න යමක් දෙන්න ඕන වෙලාවක්. ඉතින් අපි කියනවා එහෙමනම් කරුණා කළා මේ අයවැය මේ කාරණාවලට අපි විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි, මේ රටේ රජයේ සේවකයා, මේ රටේ ව්‍යාපාරිකයා කොච්චර අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවද? සාමාන්‍යයෙන් මේ රටේ රජයේ සේවකයෙක්ගේ මේ රටේ සම්මතයක් තිබ්බා පඩියෙන් 140යි ණය දෙන්නේ. එදා 109.10 පොලියට 107.8 පොලියට මේ රජයේ සේවකයන් ණය ගත්තා. මොනවාද කරේ මේ ආණ්ඩුව? ඇයි 140 ණය දුන්නේ? 160ක් දෙනවා යාට ජීවත් වෙන්න. එයාගේ ළමයාගේ ගෙදර වැඩවලට කන්න බොන්න බස් එකේ යන්න. මොනවා දුන්නේ එකපාරම 109.10 පොලිය 30 කරාම. අරයාගේ පඩියෙන් 170ක් 80ක් ගෙවන්න වුණා. අදේ රජයේ සේවකයාට දනා ගන්න බෑ. විශ්‍රාමිකයාට දනා ගන්න බෑ. මහනවරාජ රජයේ මේ වගේ ඇයි යමනෝචිත තීන්දුව ගත්තේ? මේ රටේ ව්‍යාපාරිකයරත් ඒක වෙලා තියෙනවා. ව්‍යාපාරයේ සැලසුම් කළේ 107.8.9 පොලියට. අදේ ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරයට ඒක බැංකු ගත්ත ණයවලට 30-32ක් පොලි ගෙවනවා. අද ගෙවා ගන්න බෑ. ත්‍රිවිල්ලයක් ගත්ත, පොරි බට්ටලුරියක් ගත්ත ඒ සුළු ව්‍යාපාරිකයටත් අදේ ණය ගෙවා ගන්න විදියක් නෑ. රට මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්න නම් පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න. මේ අයවැයෙන් ශක්තිමත් කළ තියෙනවද? අද පෞද්ගලික අංශයේ ඉහළ විශාල පරිමාණයේ කර්මාන්ත කාර්යයක ඉඳලා මධ්‍යම පහත් යටට යනකොට සියල්ල කඩා වැටලා තියෙන්නේ. බැලුවා ETF එක EPF එකට කම්පැනි 60,000කින් විතර ETF EPF ගේ සේවකයෝ වෙනින් අර්ථ සාධකට. අද ඒක 40,000ට බැහැලා. ඒ කියන්නේ කම්පැනි 20,000ක් වහලා දාලා ලක්ෂ 10ක් 15ක් රැස්සා නැතුව ගෙදර ගිහිල්ලා. හරි විදියට නම් රටක් ගොඩ ගන්නවා නම් මේවට නේද උදව් කරන්න, මේවට නේද ශක්තිය දෙන්න. මන් දන්නේ ජනාධිපතිතුමා, මන් දන්නේ ජනාධිපතිතුමා මේ කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ? ඍණ 9 ඉඳලා අවුරුදු 3කින් ධන දශම දෙකකට ගේන්නේ කොහොමද අපි දන්නේ? හරි විදියන කර්මාන්තයක් කඩায় වැටලා, කෘෂි කර්මාන්තයක් කඩায় වැටලා. ඒ විතරක් නෙවෙයි, මේකෙන් කියනවා ලාභ ලබන ආයතන දැන් ප්‍රතිව්‍යුහගත කරන්න. මොනවාද ආයතන? රක්ෂණ සංස්ථාව, එතනින් ගියා වෝටර් සෙජ් එක, ටෙලිකොම් එක, මේ ඔක්කොම ලාභ ලබනවා. මේ විකුණකට ගන්න යන. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරයා කියනවා මම මේ මුදල් විදේශ සංචිත වලට දාන්නේ. මහාන මේ විදේශ සංචිත පිටරට විකුණන්නේ එහෙනම්. එතම අහනවා පිටරට විකුණන්නේ? ඒ විතරක් නෙවෙයි, මහානවා මේවා විකුණද්දී ඒ සේවකයාට තියෙන අයිතිය මොකද්ද? මම මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා 89-94
ඔබතුමයි කාර්යය
මේවා ප්‍රතිව්‍යුහගත කරද්දී, විනාඩියක් ප්‍රතිව්‍යුහගත කරද්දී සියර 10ක් දුන්නා කොටස් සේවකයන්ට එවැනි ක්‍රමයක්ද අපි අහන්නේ එහෙමනම් කරුණා කළා මේවා සම්බන්ධව එන්නේ අපේ රටේ දූෂණ දර්ශනය කරන වැඩි වෙලා තියෙනවා දූෂ ලෝක දර්ශකේ අපි 89 ට හිටියේ මේ සඳාන ආණ්ඩුව පොහොට්ටු ආණ්ඩුව ඒක 100 ගානකට ගිහිල්ලා තියෙනවා ඒ විතරක් නෙවෙයි මේක තියෙනවා රජයේ රෝහල් වලට ගිවෙන මාට්ටු එක තමයි අඩු වෙලා තියෙන්නේ අද රජයේ රෝහල් වලට ගියාම ලෙඩ් උන බෙහෙත් නැතුව ලෙඩ් මරනවා රජයේ රෝහල් වල 140ක් බෙහෙත් නැහැ රජයේ රෝහල් වල එතනින් ගියාම ප්‍රතිජීවක එන්නත්
ප්‍රතික්‍රියක
ඇත්තම නැහැ ශල්‍ය උපකරණ ඇත්තම නැහැ මොනවාද මේ ජනාධිපතිතුමා විහිළු කරන්නේ මේ සියල්ල ගැන කියන්නේ එතුමා කියනවා මං ගෙවන වාට්ටුව ඇති කරනවා රජයේ රෝහල මේකද මේ කරන්නේ මම හිතන මේ වෙලාවේ මම වැඩි දුර කතා කරන්න ගුව වෙල්ලස් විශ්වවිද්‍යාලේ අපි සුදිවන්ත වෙනවා ගුව වෙල්ලස් විශ්වවිද්‍යාලේ මං අහුවා මෙන් පස්සේ දා කිව්වා ස මිලියන 200යි වෙන් කළ තියෙනවා නෑ පෞද්ගලික අංශේ මේක කරන්නේ මේ රට විනාශ කරන්න මේ වමේ දේශපාලනයත් මේ පොදු පෙරමුණේ දේශපාලනයත් කරපු විනාශය තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල දාන දුන්නේ මම හිතන්නේ දෛවයේ සරද මන්ද කොහෙද පෞද්ගලික විශ්වවිද්‍යාල ඕන කියලාද ඡන්දෙ දෙන්න වෙනවා එනවා මා කියනවා මේ අය වේ තැ ගොඩක් තියෙනවා ගිය 2022 මීට මාස 4කට ඉස්සෙල්ලා
අවසන් කරන්න ගරු මන්ද
ජනාධිපතිවරයා පත් කරපු යෝජනාවේ කිසිම දෙයක් ජනතාවට දීලා නැහැ 10000 දීලත් නැහැ ගොවිනාය කපලත් නැහැ පෝර දීලත් නැහැ මම කියනවා කරුණා කළා මේ අයවැයේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න ජනතාව මේකෙන් බේරා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා
ස්තුතියි ගරු ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා
මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමීනි ඔබතුමියට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව ඒ වගේම මම දේශපාලන ගමනේ පළමු වතාවට තමයි ශ්‍රී ලංකා උත්තරීතර 9 වෙනි පාර්ලිමේන්තුවේ 2023 වර්ෂය සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් වර්තමාන රට අසීරුතාවයකින් මිදී යථා තත්ත්වයට පත් වෙමින් යන අවස්ථාවේ ඒ සඳහා මා නියෝජනය කරන කොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලුම ජන කොටස් නියෝජනය කරමින් අදහස් එක් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකනු. ප්‍රථමයෙන්ම ඒ සඳහා ගරු ඔබතුමියටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් හා සභානායකතුමන්ටත් ස්තුතිය පුදකරන්න අවස්ථාවක් කරගන්න. ඒ වගේම අද දවසේ පස්වන විධායක ජනාධිපති කරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපන්දිනය යෙදී තිබෙන නිසා මම එතුමාට සුබ පැතීමටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් මේ අවස්ථාවක් කරගන්න. ඒ වගේම මුලාසුරාරුඩ ගරු මන්ත්‍රීතුමියනි මා පොළොන්නරු දිස්ත්‍රික්කයට පැමිණීමට පෙර මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කර ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමා කුමාරසිරි මැතිතුමා කතා කළා. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන විපක්ෂයේ ගරු රංජිත් මද්දුම් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා කතා කළා. දෛවයේ සරදමක් විදියට පොළොන්නරු දිස්ත්‍රික්කයේ මා දේශපාලන ගමනට මග පෙන්වලා දෙමින් මාව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට නියෝජනය කරන්නට මට මූලික වත්තල දුන්නු ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් මේ අවස්ථාවේදී පළවෙනි වතාවට කතාව කරනකොට ඉදිරියේ රැඳී සිටීම එයත් මාලද භාග්‍යස්සේ සලකනු. ඒ සඳහා මම මුලින් මොණරාගල ඉඳලා ඇවිල්ලා පොළොන්නරු දිස්ත්‍රික්කයේ අද මම මේ ස්ථානයට ආපිලිබඳව මා අද සතුටු වෙනවා. ඒ වගේම මූලාසුරාණුර ගරු මන්ත්‍රීතුමියනි මා නියෝජනය කරන පොළොන්නරුව රජරට ප්‍රදේශයෙන් අපේ රටේ ප්‍රධාන ආහාරය වන බත්සපේන ප්‍රදේශයක් බව මේ සභාවේ ගරු මැති ඇමතිවරුන් ඉතා හොඳින් දන්නා කරුණා. පසුගිය කාලවකවානුවේදී විශාල වශයෙන් අප දිස්ත්‍රික්කයට දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර ඒ වගේම කෘෂිනාශක වල්නාශක මෙන්ම වගාවට අවශ්‍ය ඉන්ධන නොමැති ගමින් ගොවීන් ඉතා අසීරුතාවයට පත් වුණා. නමුත් මේ මොහොතේ මා ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යතුමා, ඛනිජ තෙල් සම්පත් අමාත්‍යතුමා, වාරිමාර්ග අමාත්‍යතුමා මැදිහත් වී එය සමනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා සහයෝගය ලබා දුන් සියලුම මැති ඇමතිතුමන්ලාට මාගේ දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු සීදරන් මන්ත්‍රීතුමා සහ රෝහිණි කුමාරී මන්ත්‍රීතුමිය විසින් කෘෂිකර්මාන්තය සඳහා කටයුතු කර නොමැති බවට මං මේ සභාවේදී අසන්නට ලැබුණා. නමුත් මම යෝජනා කරන්න කැමැති මෙවර ගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කර තියෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අයවැය කීපයක් මම සිහිපත් කර දීමට කැමැති. දැනට වගා කිරීමට ඇති පොල් ඉඩම් සංවර්ධනය සහ නැවත පොල් වගා කිරීම දිරිගැන්වීම, ඒ වගේම කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 250ක් ලබා දීම, පසු අස්වනු වගා හානි අඩු කිරීමට ගබඩා කිරීම පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 150ක් ලබා දීම, කුරුදු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට රුපියල් මිලියන 200ක් ලබා දීම, දේශීය කිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීමට නව තාක්ෂණය යොදා ගැනීම දිරිමත් කිරීමට කටයුතු කිරීම, මිර්දිය ධීවර කර්මාන්තයේ වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීම යන කරුණු සඳහන් කර තියෙන බව මම නැවත සිහිපත් කර දීමට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම දැනට භාවිතා නොකරන ඉඩම් පළදායි ලෙස යොදා නොගන්නා විශාල ඉඩම් කට්ටි දිගු කාලීන බදු පදනම් මත අපනයන භෝග වගා කිරීමට ලබා දීම තුලින් ඩොලර් සංචිත වැඩි කර ගැනීමටත් ඉතා හොඳ යෝජනාවක් ලෙස මා දකිනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, විදේශික සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන අණ්ඩාදුපුර පොළොන්නරුව රජරට ප්‍රදේශයේ මෙන්ම ශ්‍රී ලංකාව තුල ඇති ඓතිහාසික මෙන්ම දැකුම්කළු වැදගත් ස්ථාන අන්තර්ජාල ඔස්සේ ප්‍රචාරය කරමින් ගරු ජනාධිපතිතුමන් හැකි අයුරින් ඒ වාටද සංචාරක කර්මාන්තය සඳහා වෙන් කරලද මුදලින් හැකි ප්‍රමාණයක් වෙන් කිරීමේ සුදුසුයයි මම යෝජනා කරනවා. ඒ වගේම 2023 අයවැය තුලින් ගරු ජනාධිපතිතුමන් ග්‍රාමීය පාසල් සඳහා සනීප ආරක්ෂක පහසුකම්, ජල පහසුකම් සඳහා දරුවන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉතාම කාලෝචිත බැවින් එයට මා නියෝජනය කරන දුෂ්කර ප්‍රදේශවල පාසල්ද ඇතුළත් කරගන්නා මෙන් මා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමියනි, වර්තමාන ආහාර හිඟකම ඔබතුමියත් මං හිතන්නේ මීට කලින් යෝජනාවක් මන්ද පෝෂණය සඳහා යෝජනා කළා. එයට අතිගරු ජනාධිපතිතුමන්ගේ වර්තමාන ආහාර හිඟකම අධික මිල සඳහා ගරු ජනාධිපතිතුමන් ඉතාම හොඳ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව වැඩසටහන් මේ සියලුම දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් මේ වෙන විට මුළු දිස්ත්‍රික්ක පුරාම ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලුම දෙනා එක් වී සහයෝගය දැක්වීම සුදුසුයයි මම යෝජනා කරනවා. 2023 අයවැය සඳහා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු වසර 30කට වැඩි කාලයක් ගත වී ගරා වැටෙමින් යන විශාල ගබඩා ප්‍රමාණයක් ඉතා අඩු මුදලකින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකි බැවින් ඒ සඳහා මා ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගම්මතුර අනාරක්ෂිත පද්ධති දියුණු කිරීම වැඩසටහන සඳහා මහවැලි ගඟ, අඹන් ගඟ ආදී වර්ෂා කාලයේදී පිටාර ගැලීම තුළින් ඓතිහාසික සෝභාවතිය පුදබිම මුළුමිමින්ම යටවීම වැළැක්වීම සඳහා පරිසර වන සංරක්ෂණ වනජීවී හා තාක්ෂණ ආයතන මැදිහත් වී ඒ එක් රැස් වී වැලි ඉවත් කිරීම සඳහා වැඩසටහනක් යොදා ගැනීමට සුදුසුයයි මම යෝජනා කරනවා. ගරු මන්ත්‍රීතුමියනි, ගරු ජනාධිපතිතුමන් මෙමර අයවැය කතාවේ 27 වෙනි පිටුවේ සංවර්ධනය සඳහා ග්‍රීන් හයිඩ්‍රජින් තාක්ෂණය යොදා ගැනීම ඉතා හොඳ යෝජනාවක් ලෙස මා දකිනවා. මා 2022 නොවැම්බර් මාස 15 වෙනි දින අඟහරුවාදා දිවයින පත්තරේ පළ කර තිබූ පුදුම රටක් පිස්සු හැදෙන කතාවක් ලෙස පළ කර තිබූ දිනකට ටොන් 940ක් නිපදව රටටම අහිමි කර බියගම යූරියා කම්මල වැනි කර්මාන්ත නැවත ඇති කිරීමට ඉදිරියේදී හෝ කටයුතු කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෘෂිකාර්මික රටක් ලෙස ඉතාම වටිනා යෝජනාවක් ලෙස මම යෝජනා කරනවා. ඒ වගේම විශේෂයෙන් රෝහල් උත්සේනිගත කිරීමේ යෝජනාවක් ඇතුළත් කරලා තියෙනවා. ඒ යෝජනාව යටතේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිතුමා වන සිටින කාලවකවානුවේදී අතිගරු ජනාධිපතිතුමන්ව කටයුතු කර අපේ ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමන් සෞඛ්‍ය අමාත්‍යතුමන් විදියට උතුරුමැද පළාතෙන් පොළොන්නරුව මහා රෝහලක් බවට පත් කරමින් එතුමන් විශාල සේවාවන් රැසක් සිදු කරා. ඒ වගේම ආසියාවේ විශාලම වකුගඩු රෝහල පොළොන්නරුව ස්ථාපිත කිරීමට එතුමන් කටයුතු කළා. ඒත් මං හිතන්නේ එතුමාගේ මීට පෙර කතාවකදී මේ සභාවේදීම යෝජනා කරා ඒ අඩුපාඩු සහ වෛද්‍යවරුන් ලබා දීමේ යෝජනාව මම නැවතත් එතුමන්ගේ කතාවට අදාසක් එකතු කරමින් ඒ වකුගඩු රෝහල මුළුමහත් රටටම ජාතික සම්පතක් එය අභාවයට යාමට ඉඩ නොදී ඒ යාවත්කාලීන කරනමින් ඉල්ලා සිටින අතර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් පොළොන්නරු මහා රෝහල සීස්සන රෝහලක් බවට පත් කිරීම පොළොන්නරු ජනතාවට මෙන්ම එයින් ප්‍රයෝජනය ගන්නා සියලු දෙනාටම මහත් පිටුවහලක් වෙනවා. ඒ සඳහා මම විශේෂයෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව වෙනුවෙනුත් ඒ වගේම ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එදා පළාත් සභාවෙන් එය මහා රෝහලක් නොකෙරුවා නම් අද සීක්ෂණ රෝහලක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සඳහාත් මං කුහක නොවී ස්තුති කිරීමට අවස්ථාවක් කරගන්නවා. අද වෙස්ටර්න් එකක් විදියට රාජපක්ෂවරු හොරු ලෙස සමාජයේ කතා කිරීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කතා කරනවා. හැබැයි මම දැක්කේ නැහැ කිසිදු අයෙක් මේ දක්වා අධිකරණයකින් රාජපක්ෂවරු වැරදි කරලා හිරේ දාලා තියෙනවා මම දැක්කේ නැහැ. ඒ නිසා අද මම නියෝජනය කරන පොදුජන පෙරමුණ හදන්න විශාල කැපවීමක් කළ GL පීරිස් මැතිතුමා, දලාස් අලා පෙරුම් මැතිතුමා, ගරු විමල් වීරවංශ මැතිතුමා, ඒ වගේම මා කලින් කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැනි නායකයින් සමාජිකත්වය ලබා දුන් පොළොන්නර දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් කළා වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද විපක්ෂයේ වාඩි වී සිටීම මගේ පෞද්ගලික අදහස අනුව ඇත්තරම මම මේ අවස්ථාවේදී කනගාටු වෙනවා. ඒ නිසා මා අපේ රට මේ අසීරු අවස්ථාවේ අපේ ඉදිරි තරුණ පරම්පරාවට සහ සිංහල දමිළ, සිංහල ශ්‍රී ලංකා, සිංහල මුස්ලිම් ශ්‍රී ලංකා මුස්ලිම්, ශ්‍රී ලංකා අනිකුත් ජාතීන් සතුටින් ජීවත් වීමට හා අපේ රටේ උගතුන් බුද්ධමතුන් මෙන්ම ත්‍රිනිකායක මහා සංඝරත්නයත් අනිකුත් ආගමික නායක පූජකතුමල්ලා හා ජනතාවට සංවර්ධිත රටක් ගොඩනගා ගැනීමට එක් වී කටයුතු කිරීමට එක්වෙන මෙන් මා යෝජනා කරනවා. ගරු විපක්ෂ නායකතුමා හා එම මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය ලබා දුන් ගරු වර්තමාන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සමගින් අනිකුත් පක්ෂ නායකින්ද සහය ඇතුව කටයුතු කර ඡන්දයකට යනකොට අපි බෙදිලා වෙන් කරලා කටයුතු කරමු. එතෙක් අපේ රටේ ලෝකේ අපේ රට ලෝකයේ අනිකුත් රටවලින් යැපෙන රටක් කිරීමට කටයුතු නොකරන ලෙසත් මා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මාහට වේලාව ලබා දුන් ගරු මන්ත්‍රීතුමියට තුමියට ස්තුතිවන්ත වෙමින් මම දිවයින පත්‍රයේ තිබුණු කවියක් මං හිතන්නේ ඔබතුමියත් කවියක් කිව්වා. ඒ නිසා මමත් ඒකට තවත් අදහසක් එකතු කරනවා. ලොකු ලොකු තියරි කියනා විට පොතපෙල්ලා මොහොතක් නතර වී යනමුත් හිත අල්ලා රට පිළිගන්න නම් ආසිරි ගෙනවිල්ලා පළමුව දෙගොල්ලොන් සමගිව ඉඳහල්ලා කියන යෝජනාවත් කරමින් මා කතාව අමතක කරනවා.
ස්තුති ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා, ඔබතුමාට පිළිතුරු 14ක කාලයක් තියෙනවා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම 2023 ලබන වර්ෂය සඳහා ඉදිරිපත් කළ අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් ආයවැය යෝජනා පිළිබඳව සාකච්ඡා වෙන මේ අවස්ථාවේ මා ඉතාමත් සතුටු වෙනවා. මේ විවාදයට සහභාගී වීම වගේම එම ආයවැය යෝජනා තුල තිබූ හොඳ නරක දෙපැත්තම පිළිබඳවත් අනාගතයේ අපේ වගකීම් පිළිබඳවත් කෙටියෙන් කරුණු කීපයක් පැහැදිලි කිරීමට. ඊට පෙර මට පෙර කතා කළ අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලුත් තරුණ මන්ත්‍රීතුමා ජගත්සමරික්ක මන්ත්‍රීතුමාට මම සුභපතන ආශිර්වාද කරනවා. හොඳ දේශපාලන අනාගතයක් ඇතුව ඔබට වැඩ කරන්න අනාගතයේ හැකියාවක් ලැබේවා කියලා. ප්‍රධාන වශයෙන් ආයවැය යෝජනා තුල ගරු මන්ත්‍රීතුමියනි පැණි රස වගේම කුණු රසත් තිබුණා. රටේ අනාගතය වෙනුවෙන් හොඳ යෝජනා වගේම ඒ වගේම අපට පිළිගත නොහැකි යෝජනාත් තිබුණා. අපි මුහුණ දී තිබෙන සමාජ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා දේශීයව අප විසින් ඉටු කළ යුතු වැඩකටයුතු රැසක් තිබෙනවා. විශේෂයෙන් අපගේ දේශීය වේදම් කළමනාකරණය කර ගැනීම, ඒ වගේම අපගේ සම්පත්වලින් උපරීම ඵලදායිතාවයක් අත්පත් කර ගැනීම, ඒ වගේම සමාජය තුළ නීතිය විනය සමාජ සාධාරණත්වය සෑම අංශයකම තිබිය යුතු අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය ඉතාම වැදගත් යුගයක් කියලා අපි විශ්වාස කරනවා. සමාජය තුළ විනය නීතිය වගේම තවත් පැත්තකින් මානව හිමිකම් සුරක්ෂිත කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වූ පසුබිමක් ඇති පාලන ක්‍රමයක් සඳහා විශේෂයෙන්ම අපේ අවධානය යොමු විය යුතු වෙනවා. ඒත මා සඳහන් කළ කරුණු කොතරම් දුරට මේ අයවැය තුළ භාවිත කර තිබේද කියන කාරණය මම හිතන්නේ අපි සැලකිල්ලට ගත යුතු කාරණයක්. අයවැය කතාවේ ගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම අලුත් අර්ථ ක්‍රමයක් පිළිබඳව සඳහන් කළා. එතුමා 74 කලින් විශේෂයෙන්ම 56 බණ්ඩාරනායක යුග කාලය තුළ පිළිබඳවත් එතුමාගේ කතාවේ විවේචනයන් තිබුණා. ඒ වගේම එතුමා කිව්වා 77න් පස්සේ ආරම්භ කරපු අර්ථ ක්‍රමයත් ආර්ථික ක්‍රමයත් අසාර්ථකයි කියලා. එහෙමනම් අපි 47 සිට මේ දක්වාම ක්‍රියාත්මක වූ අංශ සම්බන්ධයෙන් දේශපාලන ආර්ථික හා සමාජ අර්බුද මේ වන විට ප්‍රබල වෙන්නට හේතු මොනවාද කියා සොයා බැලිය යුතු වෙනවා. අපනයනේ මුල් කරගත් තරගකාරී ආර්ථිකයක් පිළිබඳව එතුමා කතා කළා. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකයක් කියලා නව අර්ථකථනයක් දෙමින් පරිසර හිතකාමී හරිත හා නීල ආර්ථිකයක් පිළිබඳව ඊළඟට එතුමා යෝජනා කළා. බොහොම වැදගත් යෝජනාවක්. ඩිජිටල් ආර්ථිකය ගැන කතා කළා. බොහොම වැදගත් යෝජනාවක්. මෙහිදී විශේෂයෙන්ම දෙවන කාරණය වූ පරිසර හිතකාමී හරිත හා නීල ආර්ථිකයක් මේ රටේ ගොඩනගන්න ඒ සඳහා වගකීයුත්තන් කවුද, ඊට අවශ්‍ය වෙන සුදුසු පුද්ගලයන් කවුද කියන කාරණා මම හිතන්නේ විශේෂයෙන්ම සලකා බැලිය යුතු වෙනවා. රටේ අනාගතය වෙනුවෙන් ඒ පිළිබඳව දක්ෂ විචක්ෂණ බුද්ධියක් ඇති ප්‍රවීණ විශේෂඥයින් ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා කවුරුත් මේ සභාවේ කතා කළ පරිදි රජයේ සේවකයා පුජ්ජලික අංශයේ පහළ ශ්‍රේණිවල සේවකීන් ගොවියා දීවරයා අද ඉතාමත් අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා. ගොවි ජනතාව දීවර ජනතාව පත් වී තිබෙන මහා ඛේදවාචකය ඉතාමත් ප්‍රබලයි. අද පොළොන්නරුවට මම කතා කළා උදේ එයින් රජයේ නිලධාරී ප්‍රධානීන් මට කිව්වේ ආණ්ඩුවෙන් පොහොර ගෙනත් දෙනවා සල්ලි බැන්දොත් තවමත් ගොවීන් විශාල වශයෙන් 70%කට වැඩිය සල්ලි බැඳලා නැහැ කියලා. ඒකට හේතුව ගරු සභාපති මන්ත්‍රීතුමියනි ඔබතුමිය දන්නත් කෘෂිකාර්මික ප්‍රදේශයක් නියෝජනය කරන විදියට පසුගිය කන්නවල ඇතිවෙච්ච ගොවීන්ගේ ආර්ථික අපහසුකම් නිසා ගොවියාද අන්ත අසරණභාවයට සහ ආර්ථික වශයෙන් ප්‍රබල කඩාවැටීමකට පත් වී තිබෙනවා. ඒ නිසා ඒ තත්ත්වය සම්බන්ධයෙන් වඩ වඩා මේ මං කිව්ව අංශ පිළිබඳව රජයේ අවධානය යොමීම ඉතාමත් අවශ්‍යයි. මේ සභාවේ මට ඇහුණ පෞගිය දවස්වල මේ විවාදය තුළ කතා කරනවා මේ රටේ කෘෂිකර්මාන්තයට කෘෂිකාර්මික නිෂ්පාදනවලට අපි කන ආහාරවලට සතුන්ගෙන් සිදුවෙන හානිය පිළිබඳව. සතුන්ගෙන් සිදුවෙන හානිය පිළිබඳව මේ රටේ ආහාරවලට මම කතා කළේ මීට අවුරුදු 15කට කලින් ගරු මන්ත්‍රීතුමියනි. එහෙත් ඒ සඳහා තවම කිසිම ආණ්ඩුවකින් විසඳුමක් නැහැ. මගේ ආණ්ඩුව කාලෙත් ඒ සඳහා අපිට විසඳුමක් දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේ රටේ නිෂ්පාදනය වන ආහාරවලින් හරියටම 4%කට වැඩි ප්‍රමාණයක් සතුන් විතින් විනාශ කරන ඔවුන්ගේ ආහාරය සඳහා ගන්නවා. ලෝකේ බොහෝ රටවල්වල මේ තත්ත්වය ඇති වුණු රටවල්වල මං ඒ කාලේ පිටරට ගියාම රාජ්‍ය නායකයන්ගෙන් උත් ඇව්වා මේ වගේ කාරණාවලදී මොනවද කළ යුතු දේවල් කියලා. ඒගොල්ල දුන්න උපදේශය තමයි මිනිසාට අයත් ආහාර සතුන් විසින් විනාශ කරනවා නම් රජයක් විසින් සලකා බැලිය යුත්තේ වඩා වටින්නේ මිනිසා දෙසේ නැත්නම් සත්වයාද කියන අනුකුස් සතුන්ද කියන කාරණාව. අපි බෞද්ධ රටක් විදිහට විශේෂයෙන්ම මේ ප්‍රශ්නේදී අපි යම් අර්බුදයකට මුහුණ දෙනවා ලෝකේ වෙනත් රටවල් මේ ප්‍රශ්නෙට දී තිබෙන විසඳුම අපිට කිරීමට නොහැකි වීම පිළිබඳව. ඒක නිසා අපිට අද මෙවැනි ප්‍රශ්න ගණනාවක් තුළ අයවැය කතාවේදී ජනාධිපතිතුමා සඳහන් කළ ආකාරයට ගෙවී ගිය දශක හතහමාරකට අධික කාලයක් තුළ මේ රටේ සිදුවී ඇති මේ අදවන විට ඇති වී තිබෙන ඒ පාලන තන්ත්‍රයන්වල ඇතැම් ප්‍රශ්න නිසා සිදු වූ දුර්වලකම් අඩුපාඩුකම් ප්‍රමාද දෝෂ වැරදි තීන්දු තීරණ නිසා අපි අද ප්‍රධාන වශයෙන්ම ගෙවී ගිය දශක හතහමාරේ සම්බන්ධයෙන් පශ්චාත් දේශපාලන මරණ පරීක්ෂණ පැවැත්වීම නොව අප විසින් කළ යුතු වන්නේ හෙට දවසේ මේ රටේ ජනතාව බේරා ගැනීම සඳහා කළ යුතු කාර්යයක් සියලු දෙනාව එක්ක කිරීමයි කියන එකයි මගේ අදහස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු එකහමාරකට වැඩි කාලයක් පහුගිය කාලයේ උත්සාහ කළා මේ රටේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. නමුත් ඒ සඳහා බොහෝ දුර කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගමන් කළා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාට කටයුතු කළා. නමුත් ප්‍රධාන ලෙසම ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ගෙන් ඒ සඳහා ඇතිවෙච්ච විරෝධය තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමේ මේ රටේ අනාගතය සම්බන්ධයෙන් ඒ තත්ත්වය බිලිහි ගියා. අපි අද කතා කරන බොහෝ ප්‍රශ්නවලදී අධ්‍යාපන ශේෂ්ත්‍රයේ කරුණු ගතහොත් කරු ජනාධිපතිතුමාගේ කතාවේ සඳහන් කළා පාසැල්වල දරුවන්ට පරිගණක තෝරාගත් පාසැල් 1000කට දෙනවයි කියලා. ඒක ඉතාම හොඳ යෝජනාවක්. ඒ කළ යුතු වැඩක්. නමුත් මම අතිගරු ජනාධිපතිතුමාගෙන් බොහොම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිනවා අද ප්‍රාථමික පාසල් ද්විතීක පාසල් වල ඇති වෙලා තිබෙන දුප්පත් දරුවන්ගේ ප්‍රශ්නේ ගත් විට ඒ 1000ක් දෙන පරිගණක පාසල් 500කට බස්සලා ඉතිරි 500ේ මුදල් වලින් දුප්පත් දරුවන්ට අභ්‍යාස පොත් ගන්න අනිකුත් අඩුපාඩුකම් සකස් කර දෙන්නයි කියලා මා ඉල්ලා සිටිනවා. අද මේ රටේ පාසල් දරුවන්ගෙන් 50%කට වැඩි පිරිසකට අභ්‍යාස පොත් ඉඳලා අනෙකුත් අවශ්‍ය පොත්පත් ගැනීම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයන් තුළ අතීතයේ අත්දැකීම් සමග පෞගිය දිනවල ඇතිවෙච්ච අරගලය අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. අරගලේ පාඩම් අපි කවුරුත් හිතරගත යුතුයි. 71, 88, 89 ඊට වඩා වෙනස් ආකාරයෙන් ආණ්ඩුව පෙරලා දැමූ වෙනස් කළ අරගලය මේ සියල්ල ගත් විට මූලික වශයෙන්ම අපි මේ අරගලයේ තත්ත්වය වගේම මේ රටේ දූෂිත දේශපාලනයෙන් ඊටත් වඩා දූෂිත රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. මම දකින්නේ මේ රජය තුළ එහෙම වැඩපිළිවෙලක් තිබෙනවයි කියලා. නව උගත් තරුණ පරපුරේ අපේක්ෂා බලාපොරොත්තු අනුව අපි අරගලයෙන් ගත් පාඩම් සමග ප්‍රධාන වශයෙන් මේ අරගලයේ අගමුල සෙවීම සඳහා කොමිසමක් පත්කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාගෙන රටට ඒ පිළිබඳව යම් දැනුවත් කිරීමක් කරනවා නම් හොඳයි කියන එක මා යෝජනා කරනවා. ඒ වගේම බදු පිළිබඳව ප්‍රශ්න සම්බන්ධයෙන් කවුරුත් කතා කළා. ඇත්තෙන්ම බදු පිළිබඳව ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. රාජ්‍ය සේවකයාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා ඉහළම ව්‍යාපාරත්වද කඩාවැටෙන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ප්‍රාග්ධන ලාභ බද්ද 30%ක් තියෙන එක අඩු වශයෙන් 24%ක්වා දක්වාවත් අඩු කරනවා නම් මහා පරිමාණයේ ව්‍යාපාර බේරා ගන්නත් මධ්‍යමහා සුළු පරිමාණයේ ව්‍යාපාර බේරා ගන්නත් හැකියාවක් අපිට ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමා කතාව කරන විට ගරු මන්ත්‍රීතුමියනි ආයවේ කතාවේදී කිව්වා කවුදෝ කෙනෙක් කියපු කතාවක් පිළිබඳව ඒ කතාවේ කිව්වේ දූෂණේ වංචාව හොරකම නාස්තිය පිළිබඳව අනාගතයේ කතා කිරීම අවශ්‍ය නැත ඊට වඩා වෙනස් විදියකින් රටේ පාලනය පිළිබඳව බැලිය යුතුයි කියලා. දූෂණේ වංචාව නාස්තිය සොරකම සම්බන්ධයෙන් දේශපාලකයින්ද රාජ්‍ය නිලධාරීන්ද සමහර විට ඊට සම්බන්ධ වෙන ඇතැම් සාමාන්‍ය පුරවැසියන්ද මේ රටේ නොයෙකුත් ජාවාරම්කාරීන්ද ඒ අය සම්බන්ධයෙන් මේ රටේ නව නීති සකස් කරලා ඕ ස්ථිරසාර වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා මේ රට ගොඩ ගැනීම සඳහා. තවත් පැත්තකින් අපේ සෞඛ්‍ය ඇමතිතුමා මෙතෙන්ට ආපු වෙලාවේ බොහොම හොඳයි. මගේ කතාවේ මම වෙන් කරගෙන සිටු කොටසක් තමයි සෞඛ්‍ය අංශය ගැන වචනයක් කතා කිරීම. ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 60න් විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ට විශ්‍රාම යෑමට සැලැස්වීම අද බරපතල ප්‍රශ්නයක්. මමත් අවුරුදු 5කට වැඩි කාලයක් සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් සිටපු නිසා මම දන්නවා ඒ කාලේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිබුණු හිගය කොච්චරද කියන එක. පහුගිය අවුරුදු 3 කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් නිසා විශේෂඥ වෛද්‍යවරු පවුල් පිටින් විශාල වශයෙන් මේ රටින් බැහැර වුණා, පිටත්ව ගියා, මේ රට දාලා යන්න ගියා. ඒක නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂයෙන්ම විශ්‍රාම කාලය අඩු වශයෙන් අවුරුදු 65ක්වත් කිරීම සුදුසුයි කියන එක මා යෝජනා කරන්නේ මේ රටේ දුප්පත් අසරණ රෝගී ජනතාවගේ අනාගතයේ වගකීම බාරගන්න මේ සිටින ඉතිරි වෙන වෛද්‍ය පිරිසට පුළුවන්කමක් නොවන නිසා. ඒ වගේම පොළොන්නරුව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීම පිළිබඳව මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මම පහුගිය අවුරුදු 10ක 15ක කාලය තුල පොළොන්නරුව රෝහල වඩා සංවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද ශික්ෂණ රෝහලක් බවට උසස් කරන්නට මේ රජයට වර්තමාන ජනාධිපතිතුමාගේ යෝජනාවක් තුළ පුළුවන් වෙලා තියෙනවා. ඒක අපිට ඉතාමත් සතුටුදායක ආරංචියක්. අනික් කාරණය තමයි ඒ හොඳ පැත්ත කියනවා වගේම මම කනගාටු වෙනවා මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ කතාවේ තිබෙන යෝජනාව පිළිබඳව මහවැලි අධිකාරියෙන් මහවැලි ඉඩම් බැහැර කරලා ප්‍රාදේශීය ලේකම් පාලනයට දීම මේක අද ඊයේ යෝජනාවක් නෙවෙයි, මීට කලිනුත් දීර්ඝ කාලීනව ආපු යෝජනාවක්. මම ජනාධිපති කාලෙත් මේක නවත්ත ගත්තා, ඊට කලිනුත් ආවා. මේ ඉඩම් බැහැර කළොත් ප්‍රාදේශීය ලේකම් පාලනයට සම්පූර්ණයෙන්ම මහවැලි අධිකාරිය වැහිලා යනවා. ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමිය මහවැලි ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීතුමියක් විදිහට ඔබතුමිය දන්නවා ඔබතුමියගේ ලග්ගල ආසනය මහවැලි අධිකාරිය නිසා විශේෂයෙන්ම මම හදපු මුරගහකන්ද කළුණග මහා ජලාසත් එක්ක මොනතරම් සංවර්ධනයේ පරිවර්තනයකට ලක්ුණාද ඒ වගේම ඉදිරියේදී පරිවර්තනය වීමට තිබෙනවාද කියන කාරණාව. ඒක නිසා මහවැලි ඉඩම් මේ විදිහේ දෙයිම නිදහස් කිරීම සුදුසු වන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ කතාවේ තිබුණා මේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් කටවහිතු කරනකොට වගේම තවත් ආයතනයක නමක් කියුණා මට මතක නැහැ. විශේෂයෙන්ම බරපතල දූෂණ වංචා සිද්ධ වෙනවයි කියලා. ගරු මන්ත්‍රීතුමියනි, ලංකාවේ ඕනෑම රාජ්‍ය ආයතනයක ඉඩම් අංශයේ අන්ත දූෂිතයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. ප්‍රාදේශීය ලේකම් පාලනයට ඉඩම් දුන්නත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශය දූෂිතයි. එහෙම නැහැ කියලා කවුරු හරි කියනවා නම් මම ඔප්පු කරන්න ලෑස්ති. ඉඩම් අංශ පළාත් සභාවේද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද, අමාත්‍යංශවලද, මහවැලියේද හැමතැනම දූෂිතයි. ඒ තත්ත්වයට අවශ්‍ය පිළියමක් යොදනවා මිසක් අනිත් තත්ත්වයන් සම්බන්ධයෙන් අපි මේ විදිහේ සොයා බැලීම සුදුසු වන්නේ නැහැ. මහවැලි ඉඩම් බේරා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ අතරට මම කියන්නට ඕනේ, මම කලින් කතා කරනකොට කිව්වා ජනාධිපතිතුමාගේ කතාවේදී බණ්ඩාරනායක යුගය ගැන විශේෂයෙන්ම බණ්ඩාරනායක නම කියලම එතුමා කතා කළා. ඒ වගේම මීට සති දෙකකට කලින් මම ඉතාමත් කනගාටු වෙනවා විපක්ෂ නායක අපේ සජිත් ප්‍රේමදාසම එතුමාත් කිව්වා 56 සාපය කියන වචනේ දෙවරක් පාවිච්චි කළා එතුමා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මම සඳහන් කරන්නට ඕනේ මේ 56 ආණ්ඩුව කියලා කියන්නේ දේශපාලන වශයෙන් හැදුණු ආණ්ඩුවකට වැඩිය නිදහසෙන් පසු ලංකාවේ සංස්කෘතික බලවේග හා සමාජ බලවේගවල වේදිකාවක් හැදිලා ඒ වේදිකාවෙන් බිහිවෙච්ච ආණ්ඩුවක් තමයි 56 ආණ්ඩුව කියලා කියන්නේ. ඒ නිසා මේ රටේ 56 සමාජ පරිවර්තනය තමයි පොඩි මිනිහා උඩට ගත්ත යුගය, දුප්පත් මිනිහා උඩට ගත්ත යුගය. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ හුඟක් මතු වුණේ එදා විපක්ෂ නායකතුමා මේ ගැන කිව්වේ නීති විද්‍යාලයේ සිංහල සහ දෙමළ මාධ්‍ය ඉවත් කළා සම්පූර්ණයෙන් ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න යනවායි කියන කාරණාවත් එක්ක. අපි පිළිගන්නවා මේ පිළිබඳව අවශ්‍යයි, ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රධාන වශයෙන්ම මේ රටේ ඒ ඇතිවෙච්ච පරිවර්තනය නීති විද්‍යාලයේ ඔය තියෙන ප්‍රශ්නයට කොටු කරන්න කුඩා කරන්න සුදුසු නැහැ. බණ්ඩාරනායක මහත්මයාත් පිළිගත්තා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් පසුව තමිල ජනතාවට අසාධාරණයක් සිද්ධ වුණා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි බණ්ඩාරනායක මහත්මයා තෙල්ලනායක මහත්මයාත් එක්ක ගිවිසුමක් අත්සන් කෙරුවේ රට සභා පනත පිළිබඳව. මේ අපිට විශේෂයෙන්ම 80 ගණන් වල ආපු පළාත් සභා ක්‍රමයට සමාන ක්‍රමයක් සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහත්මයාට එදා ඒදී කරන්න ඉඩ දුන්නා නම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. අවුරුදු 26ක 27ක යුද්ධයක් මේ රටේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය ගැන මම කතා කරන්නේ නැහැ. මට ඒකට අපිට දවස් දෙක තුනක් දෙනවා නම් කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, තව කොච්චර වෙලා තියෙනවද දන්නේ
නැහැ. ඔබතුමාට කාලය අවසානයේ වැඩිපුර මිනිත්තු 3ක්.
එහෙමනම් හොඳයි. විශේෂයෙන් මම අවසන් කරන්නම්. අවසන් කිරීමට අවසාන වශයෙන් මේ ගොවි ජනතාව මුණ දීලා තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ඒ තිබෙන බරපතල තත්ත්වයට මෙතන දැන් කල්නුත් රංජිත් මන්ත්‍රීතුමාත් කිව්වා විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු වෙනවා ගොවීන් පත් වෙලා තිබෙන තත්ත්වය. වී ගොවියා, එළවලු ගොවියා, පළතුරු ගොවියා, අනෙකුත් වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රමේ සියලු අංශ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ රටේ අද මේ වන විට හොරකම්, මංකොල්ලකෑම්, අපරාධ, මිනීමැරුම්, කුඩු මේවා විශාල වශයෙන් වඩ වඩා ව්‍යාප්ත වේගෙන යනවා. ඊට හේතුව අපි පිළිගන්නවා රටක් දුප්පත් වන විට ඒ තත්ත්වය ඇති වෙනවා. ඒක නිසා රට ඒ දුප්පත්භාවයෙන් ගලවා ගැනීම තමයි අවශ්‍ය වන්නේ. එවැනි දෙයට අපි කටයුතු කළ යුතු වෙනවා. ඒක නිසා රජයේ පවතින තත්ත්වය තුළ ඒවා අවම කරන්න, මර්ධනය කරන්න ක්‍රියා කිරීම අවශ්‍යයි. වගේම මේ රට බේරා ගැනීම සඳහා මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න කවුරුන් කෙසේ මොන විදිහට මේ සභාවේ කතා කළත් මේ තිබෙන ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයෙන් මේ රට ගොඩ ගන්න නම් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල එකතුවක් එක්කයි මේ රට ගොඩගන්න පුළුවන් කියන එක අවසාන වශයෙන් මම සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ නිසා තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කළේ අවුරුද්දක් හමාරක් මහන්සි වුණේ
නමුත්
විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ පිරිසට විරුද්ධත්වේ පළ කරපු නිසා ඒක අහිමි වුණා රටට ඒක රටේ අනාගතයේ අභාග්‍යයක් ඒ නිසා මේ තත්ත්වයන් සමග සැලකිල්ලට යොමු කළා අපි හෙට දරුවන් වෙනුවෙන් ඒ වගේම අද ඉන්න ජනතාව සහ දරුවන් වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුයම් ඉටු කරන්න අපි සෑම කෙනෙක්ම සමගියෙන් සහෝදරත්වයෙන් අපේ සියලු
පක්ෂ
ભેද අමතක කරලා රට සහ ජනතාව මුලට අරගෙන අපි වැඩ කරමු කියන ආයාචනය කරමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි
ඔබතුමාට වැඩිපුර කාලයක් වෙන් කරලා තිබුණා විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා ඒකත් එකතු කරලා තමයි කාලය ලබා දුන්නේ